ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඩිමෙන්ෂන් එක්ස් සිංහල පොඩ්කාස්ට් එක අහන අපිත් එක්ක එකතු වෙලා ඉන්න අපේ ආදරණීය ශ්‍රාවක හිතවතුන් සියලුම දෙනාට. ඉතින් අදත් බොහොම ස්පෙෂල් එපිසෝඩ් එකක් අරගෙන ඔබට වටිනා කියන දැනුමක් ඔබ වෙත අරගෙන ඉන්න සම්නිවේදනය කරන්න තමයි අපි සූදානම් වෙන්නේ. ඉතින් ඔබත් එක්ක අද සාකච්ඡාවට එකතු වෙන මම රෝසන් දිලිසර. ඉතින් අද මම ඔබට කිව්වාගේ ස්පෙෂල් එපිසෝඩ් එකක්. මීට කලිනුත් ස්පෙෂල් එපිසෝඩ්ස් මම හිතන්නේ දෙකක වගේ ප්‍රමාණයක් අපි ඔගොල්ලන්ට අරගෙන අවිල්ල තියෙනවා. විශේෂයෙන්ම මට මතකයි අපේ චතුමින් යෝෂිත සහෝදරයා එක ස්පෙෂල් එපිසෝඩ් එකක් අරගෙන ආව. මම මීට කලින් ස්පෙෂල් එපිසෝඩ් එකක් අරගෙන ආව. ඒ වගේම අදත් ඒ වගේ ස්පෙෂල් එපිසෝඩ් එකක් තමයි ඔයගොල්ලන්ට මේ විදිහට මේ අරගෙන සූදානම් වෙන්නේ. අපේ ස්පෙෂල් එපිසෝඩ් එකේ තියෙන විශේෂත්වය තමයි ඔබ දන්නවා අපි පොඩි අපි සාමාන්‍යයෙන් අපේ සාමාන්‍ය සාකච්ඡාවක් සිද්ධ වෙන හැටි ගත්තොත් මම හිතන්නේ ඒකත් මම විශ්වාස කරනවා අපේ පොඩ්කාස්ට් එකත් එක්ක සාමාන්‍යයෙන් කාලීනව අපිත් එක්ක සම්බන්ධ වෙන දීර්ඝ කාලයක් තිස්සේ අපිත් එක්ක සම්බන්ධ වෙන අපේ හිතවතුන් දන්නවා සාමාන්‍යයෙන් අපේ එපිසෝඩ් එකක් සිද්ධ වෙන්නේ චතමින් සහෝදරයාගේ ප්‍රධානත්වයෙන් මම අපි දෙන්න එකතු වෙලා තමයි සාමාන්‍ය සාකච්ඡාවක් විදිහට පැයක පැය එකහමාරක පමණ සාකච්ඡාවක් විදිහට තමයි ඒ එපිසෝඩ්ස් අපි අරගෙන ඉන්නේ. හැබැයි ස්පෙෂල් එපිසෝඩ්ස් වලදී අපි කරන්නේ මොකක් හරි විශේෂ ප්‍රස්තුතයක් මාතෘකාවක් තෝරලා අරගෙන ඒ මාතෘකාව සම්බන්ධව බොහොම පොඩි වෙලාවක් ඇතුළත බොහොම පොඩි කාලයක් ඇතුළත ඔබත් එක්ක යම්කිසි දැනුම් හුවමාරුකේදීම ඒක තමයි අදත් අපේ එපිසෝඩ් එකේදී අපි සිද්ධ කරන්නේ. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ අපේ අද මාතෘකාවට ප්‍රවිෂ්ටයක් ගන්න කලින් කාරණා කිහිපයක්ම තියෙනවා මතක් කරන්න. එකක් ඇත්තටම මතක් කරන්න තියෙන කාරණාවකට වඩා සමාව ගැනීමක්. ඒ තමයි ඔබට අපි පොරොන්දුනා ඉක්මනට අපි උත්සාහ කරනවායි කියලා එපිසෝඩ්ස් ළඟ එපිසෝඩ්ස් අරගෙන එන්න චතමින් සහ මම අපි දෙදෙනාම. හැබැයි කාරණා කිහිපයක් නිසාම එකක් තමයි මේ වෙනකොට අපේ පෞද්ගලික විශේෂ අධ්‍යාපන වැඩකටයුතුත් එක්ක අපිට ටිකක් කාර්යබහුල වෙන්න වෙලා තියෙනවා. ඒ වගේම අනිත් පැත්තට මේ මොහොතේ රටේ පවතින සමහර දේවලුත් නිසා අපිට මේ වෙනකොට ටිකක් ළඟ එපිසෝඩ්ස් අරගෙන ඉන්න අපහසු වෙලා තියෙනවා සහ අපහසු වුණා. ඇත්තටම අද දවසේ මම ඔබට මේ සාකච්ඡාව අරගෙන එන අද දවසෙත් මීට මේක රෙකෝඩ් කරන්න මිනිත්තු කිහිපයකට කලින් මේක රෙකෝඩ් කරන්න විනාඩි කිහිපයකට කලිනුත් මම සහ චතුමින් ඔබට සාමාන්‍ය එපිසෝඩ් එකක් විදිහට සාකච්ඡාවක් රෙකෝඩ් කරන්න තමයි උත්සාහ කරේ. හැබැයි ඒක අපිට සාර්ථක කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. මොකද මේ දවස්වල ඔබ දන්නවා මුළු රටටම බලපාන ප්‍රශ්නයක් වෙලා තියෙනවා. සැරින් සැරේ කරන්ට් එක යනවා. සමහර අවස්ථාවල පැය 10කට ආසන්න ප්‍රමාණයක් දවසේ පැය 24න් කරන්ට් එක කපනවා. ඉතින් අපිට සාමාන්‍යයෙන් මේ වැඩ කටයුතු කරගන්න විදුලිය කියන එක ඉතාම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත් වෙනවා. හැබැයි ඒක අපිට විශේෂයෙන්ම චතමින්ලෑ ගෙදර කරන්ට් එක චතමින්ලාගේ ගෙදර තියෙන ප්‍රදේශයට විදුලිය විසන්ධ වීමක් සිද්ධ වුණා. ඉතින් ඒකත් එක්ක අපිට ඒ සාකච්ඡාව ඔබ වෙත රෙකෝඩ් කරලා අරගෙන ඉන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ සහ ලැබෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි චතමින් මට යෝජනා කරේ රෝසෝන්වා මේ දැන් මේක මෙහෙම කරන්න බෑනේ. අපි මොකක් හරි කන්ටෙන්ට් එකක් අරගෙන ආවෙ නැත්නම් අපේ ශ්‍රාවකයෝ අපෙන් ගිලිහෙන්න පුළුවන්. ඒ නිසා අපි මොකක්ම හරි දෙයක් කරමු කියලා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ විදිහට ස්පෙෂල් එපිසෝඩ් එකක් පොඩි එපිසෝඩ් එකක් විදිහට මම විතරක් සම්බන්ධ වෙලා ඔබට මේ විදිහට මේ ප්‍රෝග්‍රෑම් එක මේ වැඩසටහන අරගෙන ඉන්න සූදානම් වෙන්නේ. ඉතින් ඒකත් මතක් කරන්න ඕනේ. ඉතින් චතමින් සාමාන්‍යයෙන් එපිසෝඩ් එකකදී මතක් කරන කාරණා ගැන මම මතක් කරන්න යන්නේ නැහැ. මොකද මම ඇත්තටම මේවා ගැන දන්නේ නැති නිසා. ඉතින් අපි සාමාන්‍ය නෝමල් එපිසෝඩ් එකක් ඉතාම ඉක්මනට තව සති දෙකක් වගේ කාලයක් ඇතුළත අනිවාර්යෙන්ම රෙකෝඩ් කරලා ඔයගොල්ලන්ට අරගෙන ඉන්න අපි අනිවාර්යෙන්ම කටයුතු කරනවා කොහොම හරි මොන බාධා ආවත්. ඉතින් ඒ අවස්ථාවේදී ඒ වැඩසටහන් වලදී අපි සාකච්ඡා කරමු අපි සාමාන්‍ය සාකච්ඡා කරන పూర్ව කාරණා ගැන. ඉතින් මම මෙතනදීම මතක් කරන්න යන්නේ නැහැ. ඉතින් අපේ එපිසෝඩ් එකට උදව් කරන අපේ එපිසෝඩ් බලන ඒ වගේම ඒවා ෂෙයා කරන හැමෝටම ස්තුතියි. ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනේ. ඉතින් එහෙනම් අපි යමු අද මාතෘකාවට. අද අපි කතා කරන්නේ බොහොම සුවිශේෂී මාතෘකාවක් ගැන. අපි කලින් කතා කරපු මාතෘකාව මම අවසානයේට ස්පෙෂල් එපිසෝඩ් එකකින් ඔයගොල්ලන්ට අරගෙන ආපු මාතෘකාව තමයි ඉන්දියාවේ හිටපු බොහොම ප්‍රබල විශේෂ චරිතයක් ඔහු රජ කෙනෙක්. ඒ තමයි චంద్రගුප්ත මෞර්ය. ඒ චරිතය ගැන තමයි අපි කතා කරේ. ඉතින් අද කතා කරන සූදානම් වෙන්නේ ඇත්තටම කියනවා නම් චතුමිනීමයි කතා කර මොකද්ද කතා කරන්න කියලා. හැබැයි අපිට අදහස් ගොඩක් ආවා. ඒ අදහස් ගොඩ අතර අපි හිතුවා අපි කලින් ස්පෙෂල් එපිසෝඩ් එකේ අන්තිමට කරපු ස්පෙෂල් එපිසෝඩ් එකේදී කතා කරපු චරිතයටම සමාන සහ ඔහුත් එක්ක සබැඳෙන චරිතයක් අදත් කතා කරත් හොඳයි කියලා. ඉතින් ඒ නිසා අපි එහෙනම් වැඩි විස්තර නැතුව වැඩි කතා බහක් නැතුව අපි සාකච්ඡාවට යමු. අද අපි කතා කරන්න සූදානම් වෙන ප්‍රස්තුතය ගැන අපි එහෙනම් දැන් ප්‍රවේශයක් ගමු. අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ අපි කතා කරන්නේ චන්ද්‍රගුප්ත මෞර්ය ගැන. මම ඔයගොල්ලන්ට ගෙනාපු අන්තිම ස්පෙෂල් එපිසෝඩ් එකේදී අපි කතා කරේ චන්ද්‍රගුප්ත මෞර්ය අධිරාජ්‍ය ගැන. ඉන්දියාවේ හිටපු බොහොම ශ්‍රේෂ්ඨ අධිරාජ්‍ය, ශ්‍රේෂ්ඨ පාලකෙක්, ඒ වගේම විශේෂයෙන්ම ඉන්දියාවේ බිහිවෙච්ච ශ්‍රේෂ්ඨතම රාජවංශයක් වන මෞර්ය රාජවංශයේ ආරම්භක පාලකයා තමයි චන්ද්‍රගුප්ත මෞර්ය කියලා කියන්නේ. ඉතින් ඒ චන්ද්‍රගුප්ත මෞර්ය ආරම්භ කරපු මෞර්ය රාජවංශයේම ඒ මෞර්ය රාජවංශයේම දියුණුව කූට ප්‍රාප්තිගත තැනකට ගෙනල්ලා ඒක ඉහළටම ගෙනාවු පාලකයා ගැන තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ කියන්නේ මෞර්ය රාජවංශයේ ශ්‍රේෂ්ඨතම පාලකයා සම්බන්ධව තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඒ තමයි ඒ චරිතය නම් ඔබ අනිවාර්යෙන් දන්නවා. ඒකයි කතා දෙකක් නෑ. එහෙම දන්නේ නැත්නම් ඒක පොඩි අවුලක් ඇත්තටම කියනවා නම් අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ අශෝක අධිරාජ්‍යය ගැන. එහෙම නැත්නම් අපිට එක එක නම් වලින් හඳුන්වන්න පුළුවන්. අපිට කියන්න පුළුවන් ධර්මාශෝක, චණ්ඩාශෝක, අධිරජ ධර්මාශෝක, අශෝක, දේවානම් ප්‍රිය පියදස්සි ආදි වශයෙන් නම් ගණනාවකින් අපිට ඔව හඳුන්වන්න පුළුවන්. ඉතින් අශෝක අධිරාජ්‍යයගෙත් අර ඔහුගේ ජීවනතරතුරු සුලමුල ඊට වඩා ටිකක් ඔහුගේ ඒ සමස්ත චරිතයම ආවරණය කරනවට වඩා අද එපිසෝඩ් එකකින් ඇත්තම ඔහුගේ සමස්ත චරිතය ආවරණය කරන්න බෑ මේ වගේ පොඩි එපිසෝඩ් එකකින්. ඒ නිසා අපි සූදානම් වෙන්නේ ඔබත් එක්ක අශෝක අධිරාජ්‍යගේ චරිතේ පොඩි පැතිකඩක්, ඇත්තම පොඩි නමුත් විශේෂ පැතිකඩක් පිළිබඳව ඔබ වෙත තොරතුරු අරගෙන එන්න. ඉතින් අපි තෝරගත්ත මාතෘකාව තමයි අශෝක රජුගේ ධර්මය. එහෙම නැත්නම් අශෝක ධර්මය. අශෝක ධර්මය කියලා කියන්නේ විශේෂයෙන්ම එතුමා විසින්, ඒ කියන්නේ අශෝක අධිරාජ්‍ය විසින් එතුමාගේ සෙල්ලිපි වලටම අනුව සකස් කරගත්ත ධර්මයක් බව තමයි විශේෂයෙන්ම සමකාලීන ඉන්දියානු, ඒ කියන්නේ අශෝක අධිරාජ්‍යයට සමකාලීනව හිටපු ඉන්දියානු සමාජයට ඔහු විසින් ඉදිරිපත් කරපු, ඔහුගේ සෙල්ලිපි ආදී සන්නිවේදන මාර්ගවලින් ඉදිරිපත් කරපු දර්ශනය තමයි අපි අශෝක ධර්මය කියලා හඳුන්වන්නේ. මේ අශෝක ධර්මය දැන් ඔබ හලති අශෝක අධිරාජ්‍ය බෞද්ධයෙක් කියලා. අපි දන්නවා අපේ රටට, ශ්‍රී ලංකාවට බුදුදහම ලැබීමේදී පවා නිල ඉතිහාසය, අපි දන්න නිල ඓතිහාසික වාර්තාවලට අනුව විශාල බලපෑමක්, විශාල කාර්යභාරයක් කරපු කෙනෙක් තමයි අශෝක අධිරාජ්‍ය කියලා කියන්නේ. හැබැයි මේ අශෝක ධර්මය කියන සන්දර්භය ගැන කතා කරද්දී අපි අර බුදුදහම කියන තැනටම ලඟු වෙන්නේ නැහැ. අපි ඊට ටිකක් එහාට මේ කතාව කතා කරනවා. මොකද ඒක ඔබට තේරෙයි මේ සාකච්ඡාව කරගෙන යනකොට. ඉතින් සරලව කිව්වොත් අශෝක රජු තමන්ගේ සෙල්ලිපි ආදී සන්නිවේදන මාර්ගවලින් සමකාලීන ඔහුගේ ඔහු හිටපු කාලයේ සමකාලීන ජනතාවට ඔහු ඉදිරිපත් කරලා තියෙන දර්ශනයට තමයි අපි කියන්නේ අශෝක ධර්මය කියලා. අශෝක රජු තෙරුවන් සරණ ගියපු බෞද්ධ උපාසකයෙකු බව ඔහුගේම සෙල්ලිපිවල සඳහන් කරලා තියෙන නිසාත්, ඒ වගේම බුදුදහම පිරිසිදු කරලා පවත්වාගෙන යාම සඳහා තුන්වන ධර්ම සංගායනාවට රාජ්‍ය අනුග්‍රහය ලබා දුන් නිසාත්, ඒ විතරක් නෙමෙයි බුදුදහම ලොව පුරා පතුරවාලීමට වෙහෙස වෙච්ච නිසාත්, ඒ වගේම රට පුරා බෞද්ධ විහෙර විහාර ඉදි කළ නිසාත් කියන මේ සමස්ත කාරණා හේතුවෙන් මෙතුම බෞද්ධ රජුගේ බව අපිට අවිවාදයෙන්ම නිතැතින්ම පිළිගන්නට සිද්ධ වෙනවා. එහෙනම් අශෝක ධර්මයත්, මේ අපි කතා කරන අශෝක රජුගේ දර්ශනයත් බුදුදහමට මුල්තැන දීලා ඒ කරුණු, ඒ ඇතුළත් කරුණු ප්‍රධාන කොටගෙන සෙසු ආගම් වලින්ද කරුණු උපුටාගෙන සකස් කරගත්තක් බව තමයි අපිට අශෝක ධර්මය ගැන කතා කරනකොට මූලිකව හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ. ඉතින් අශෝක රජු තම ධර්මය පොදු ජනතාව වෙතට අරගෙන යාම සඳහා සන්නිවේදන ක්‍රම කිහිපයක් අනුගමනය කරලා තියෙනවා. ඒ අතරින් ප්‍රධාන සන්නිවේදන මාර්ගය තමයි අශෝක ධර්මය, කියන්නේ ඔහුගේ දර්ශනය ගල්වල කොටවා තැබීමේ, කියන්නේ සරලවකුත් සෙල්ලිපි මාර්ගයෙන් සන්නිවේදනය කිරීම. තම අධිරාජ්‍යයට අයත් විවිධ ප්‍රදේශවල ස්වභාවිකව පිහිටි ගල්පර්වත හා සකස් කළ ගල්ටැම්වල ධර්මයේ ලියවා ඒව ජනතාවට කියවීමට මෙතුමා සලස්වලා තියෙනවා. එතුමා ඔටුනු පළන්න 12 වන අවුරුද්දේ සිට මෙම ක්‍රමේ ක්‍රියාවට නැංවූ බව තමයි දෙල්ලියේ පිහිටි එතුමාගේ 6 වැනි ටැම් ලිපිය සඳහන් වෙන්නේ. දෙවන ධර්ම ප්‍රචාරක ක්‍රමය වුණේ යුක්තක, රාජුක හා ප්‍රාදේශික කියන නිලධාරීන් පිරිසක් අවුරුදු 5කට වරක් රට පුරා යවලා ඔවුන් ලවා ධර්මයේ ප්‍රචාරය කරවීමට සැලැස්වීම. මේ පිළිබඳ තොරතුරු අශෝක රජුරුවන්ගේ 3වන ගිරිලිපිය සඳහන් වෙනවා. 3වන ධර්ම ප්‍රචාරක උපක්‍රමය වුණේ තම අධිරාජ්‍ය විවිධ ස්ථානවලදී අශෝක ධර්මයේ පිළිබඳ, ඒ කියන්නේ තමන්ගේ දර්ශනයේ පිළිබඳ නාට්‍ය දර්ශන, ඒ වගේම චිත්‍ර ප්‍රදර්ශන ආදී පැවැත්වීම, දිව්‍ය විමාන, හස්ති, අග්නි, ස්කන්ධ ආදී ලෙස මෙම නාට්‍ය හා චිත්‍ර ප්‍රදර්ශන නම් කරලා තියෙනවා අපිට මූලසාධකවලදී හඳුනා ගන්න පුළුවන්. කියවන්න නොදත් ජනතාවට, ඒ කියන්නේ කියවීමට ලිවීමට හැමෝටම බෑනේ. දැන් අද ලෝකයේ ගත්තොත් සාමාන්‍යයෙන් බොහෝ දෙනාට කියවන්න ලියන්න, ඒ කියන්නේ අපි කියන්නේ සාක්ෂරතාවයේ තියෙනවා. හැබැයි ඒත් නැති සැලකිලි පිටසක් ඉන්නවා. නමුත් සාපේක්ෂව බොහෝ පිරිසකටඒක පුළුවන් හැබ අපි දන්න අතීතයේදී හෙමනෑ අතීතයේදී කියවීමට ලිබීමට පුළුවන්කමක් තිබුණ සමාජයේ ඒ පිට බඳව ඉහල අධ්‍යාපනයක් තිබ්බයට විතරයි. ඉතිං සාමාන්‍ය ජනතාවට ගැනම කියවීමට නොද සාමාන්‍ය ජනතාවට අශෝක ධර්මය පිළිබඳ අවබෝධයක් ලබාදීමට මෙන්න මේ නාට්‍ය සන්දර්ශන චිත්‍ර සන්දර්ශනාදී පැවැත්වීමෙන් මෙතුමා අරමුණු කරලා තියෙනවා. මේ අනුව දෘශ්‍යමාධ්‍ය දෙකක් එගෙන සෙල්ලිපි හා නාට්‍ය එවගේම ශ්‍රව්‍ය මාධ්‍ය දෙකක් එගෙන නාට්‍ය හා නිලධාරීන්ගේ ප්‍රචාරක ව්‍යාපාරය අශෝක රජු තම ධර්මය ප්‍රචාරය කරන එහෙම නැත්නම් තම දර්ශනය ප්‍රචාරය කරගන්න මාධ්‍ය කරගෙන තියෙන බව අපිට මූලාශ්‍ර සාධක අනුව පැහැදිලි වෙනවා. අපි ඊළඟට කතා කරමු මේ අශෝක ධර්මය එහෙම නැත්නම් අශෝක රජතුමාගේ ධර්මයේ අන්තර්ගත සංකල්ප ගැන. අශෝක අධිරාජ්‍යයේ මේ දර්ශනය තුළ අන්තර්ගත සංකල්ප අතර තියෙන ඉතාම ප්‍රධාන අතිමූලික සංකල්පයක් තමයි මෙතුමා ජනතාව කෙරෙහි දක්වන ආකල්පේ පැහැදිලි කරලා දෙන්න මෙතුමා මේ දර්ශනය තුළ උත්සාහ කරලා තියෙනවා. මෙතුමාගේ සෙල්ලිපියක් තියෙනවා දවුලි කියලා. ඉතින් මේ දවුලි ලිපියෙහි මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. සියලු රටවැසියෝ මාගේ දරුවෝ වෙති. මාගේ දරුවන්ට මෙලෝ පරලෝ දෙකෙහිම යහපතත් සතුටත් ඇති වේවා. මගේ රටවැසියා සුඛිත මුදිත වේවා. මෙන්න මේ විදිහට දවුලු ලිපිය සඳහන් වෙනවා. අශෝක රජු තම රටවැසියාට පීගු වගේ සලකන බව මේ ලිපියේ සරල අර්ථය. එහෙම නැත්නම් මොහු නොකිය කියන්නේ මම අශෝක අධිරාජ්‍යය මෙතනදී මේ නොකිය කියන්න උත්සාහ කරන්නේ මම මගේ ජනතාවට තාත්තෙක් වගේ ආදරය කරනවායි කියලා. තාත්තා කෙනෙක් එහෙම නැත්නම් පියෙක් තම දරුවන් ඉතා හොඳින් පෝෂණය කරනවා. ඔවුන්ගේ දුකේදී පිහිට වෙනවා. ඔවුන්ගේ දියුණුව හා යහපතම ප්‍රාර්ථනා කරනවා. එවැගේම කරුණාව දක්වනවා. එවැගේම යහපත් මාර්ගය පෙන්වලා දෙනවා. සියලුම දරුවන්ට වෙනස්කම් නොකොට එක හා සමානව සලකනවා. එවැගේම වරදින් බලකනවා. වැරද්දේදී ඔවුන්ට දඬුවම් කරලා යහමගට ගන්නවා. මෙයාදී වශයෙන් ගත් කල රජතුමා තම රටවැසියන් කෙරෙහි දක්වන ආකල්පය පුළුල්ව විග්‍රහ කරන්න පුළුවන්. ඊට සාපේක්ෂව ජනතාවගේ පක්ෂපාතීත්වය තමන් වෙත ලබා ගැනීමේ අරමුණද මෙම පියපුතු සමදතා සංකල්පයේ ගැබ්ව ඇති බව පේනවා. ඒ කියන්නේ පියා තමයි පාලකයා, පුත්‍රයන් තමයි පුරවැසියන්. ඉතින් අන්නේ විදිහේ කන්සෙප්ට් එකක් මේ කතාවේ තුරට ගෙනල්ලා විශේෂයෙන්ම ජනතා පක්ෂපාතීත්වය තමන්ට ලබා ගන්න අශෝක අධිරාජ්‍යය උත්සාහ කරලා තියෙන බව පැහැදිලියි. අශෝක අධිරාජ්‍යයගේ දර්ශන එහෙම නැත්නම් ධර්මය ඇතුළේ තියෙන තවත් සංකල්පයක් තමයි මිනිසුන්ගේ වගේම සතුන්ගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම. අශෝක රජුගේ පළවෙනි ගිරිලිපි බිලි පූජා තහනම් කරලා නීති පනවල තියෙනවා. මනුෂ්‍ය ඝාතන හා සත්ව ඝාතනවලට තදින්ම විරුද්ධ වූ අශෝක රජුරෝ දිල්ලි තෝප්‍රා කියන ටැම්ලිපි වල මෙන්න මේ විදිහට සඳහන් කරනවා. මගේ අභිෂේකයෙන් දෙවන වර්ෂයේ සිට මෙහි පහත සඳහන් සත්වයෝ මරණයෙන් ගලවන ලදහ. ගිරා සැලලිහිනි, අරුණ සක්වාලිහිනි, හංස, නන්දි, කෙලාට, වවුරු, රාජකිහිඹි, ඉත්ත, සියලු මසුන්, එවැගේම කැසුබු, ගේකුරුළු, ශ්‍රීමාර, තලගෝ, කඟවේන, සුදුපරවියන සියලු සතුන් මැරීම තහනම්ය කියලා අශෝක රජුගේ දිල්ලි තෝප්‍රා ටැම්ලිපිවල සඳහන් කරනවා. එතෙක් රජමාලිගේ මුළුතෙන්ගේ කෑම පිළියෙල කිරීම සඳහා මරන්නට නියම කර තිබුණු මොනරුන් දෙදෙනා සහ එක් මොයෙකු මැරීම පවා රජු විසින් නතර කරලා දාලා තියෙනවා. ජෛන දහමේ හා බුදු දහමේ බලපෑම නිසා එකල ඉන්දියානු සමාජය තුළ බ්‍රාහ්මණයන් විසින් කරගෙන ආපු බිලි පූජාවලට ප්‍රබල අප්‍රසාදයක් සමාජයේ වශයෙන් ගොඩනැගිලා තියෙනවා. ඉතින් බවට සාධක ඕන තරම් තියෙනවා. බිලි පූජා තහනම් කිරීමෙන් සමාජයේ වැඩි දෙනාගේ ප්‍රසාදය දිනා ගැනීමට අශෝක රජුට මේ හරහා හැකියාවක් ලැබිච්ච අතර බ්‍රාහ්මණ පූජකයන් පමණක් ඊට විරුද්ධ වන්නට ඇති බව අපිට හිතන්න පුළුවන්. අශෝක රජුගේ තවත් එක සංකල්පයක් තමයි අධික වියදම් සහිත සමාජ උත්සව තහනම් කිරීම. අශෝක රජතුමාගේ පළමුවන ගිරිලිපියෙහි සමාජ උත්සව තහනම් කරලා තියෙනවා. කෞටිල්ලගේ අර්ථශාස්ත්‍රයට අනුව එකර නොයෙකුත් සමාජ උත්සව පැවති බව පේනවා. කුකුලන් කිටවීම, ගොන්පොර, සුරාපාන උත්සව, මස්මාංශ විශාල ලෙස උයාපිහාගෙන පරිභෝජනයට ගැනීම උත්සව ආදිය ඒ සඳහා උදාහරණ විදිහට අපිට ගන්න පුළුවන්. ඇතම් සමාජ උත්සව පාලනය කළ යුතු බවද කෞටිල්ල පණිවරයා පෙන්වල දීලා තියෙනවා. කුකුලන් කිටවීම, ගොම්පොරාදීන සත්ව හිංසාවත් ඒ වගේම මස් කෑමේ උත්සවවලින් සතුන් මරණයට පත්වීමත් සිද්ධ වෙනවා. සුරාහිවත් අපි කියනවා මදුපානෝත්සව මගින් සමාජය තුළ දුරාචාරය වර්ධනය වෙනවා. එවගේම ඒ ඔස්සේ සදාචාරය නිතතින්ම පිරිහෙනවා. මේ සියලු උත්සව සමාජ සම්මතයන්ට එරෙහිවුත් එවගේම ජන සමාජය නොමගට යොමු කරවන දේ වීමත් නිසා රට තුළ විනයගරුක හික්මවීමෙන් යුත් පරාර්ථකාමී ජන සමාජයක් ගොඩනැගීම සමාජ උත්සව තහනම් කිරීමේ අරමුණු බව අපිට පේනවා. සමාජ උත්සව සඳහා අධික වියදමක් දැරීමට සිදුවීම නිසා දිළිඳු ජනතාවට ඇතිවන ආර්ථික පීඩනයෙන් ඔවුන් මුදවා ගැනීමත් මෙහි එක් අරමුණක් වෙන්නට ඇති බව අපිට අනුමාන කරන්න පුළුවන්. සමාජ උත්සව පැවැත්වෙන අවස්ථාවලදී බමුණු සමාජයේ එහි මූලිකත්වය අරගෙන කටයුතු කරලා තියෙනවා. එහිදී බමුණන්ට අශෝක රජුගේ නව සංකල්පවලට එරෙහිව ජනමතයක් ගොඩනැගීමට හැකි වුවද ඒ වැළැක්වීමද සමාජ උත්සව තහනම් කිරීමේ තවත් අරමුණක් වෙන්නට පුළුවන් කියලා අපිට හිතන්න පුළුවන්. අශෝක රජුගේ නවවෙනි ගිරිලිපියෙන් ජීවිතයේ විවිධ අවස්ථා මුල් කරගෙන පවත්වන උපන්දින, ඒ වගේම උපන්දින උත්සව, බත් කැවීමේ උත්සව, සරණ මංගල්‍ය උත්සව ආදී නිරන්තරක බව පෙන්වලා දීලා තියෙනවා. ඒ වෙනුවට දන් දීම, දැසිදස්සන්ට සැලකීම, සංයමයෙන් ජීවත් වීම ආදී ධර්ම මංගල්‍යයට ජනතාව ඒ වචනේ ටිකක් වැදගත් වචනයක් මොකද එහෙම කියනවා. ධර්ම මංගල්‍යයට ජනතාව යොමු වීම වැදගත් බවත් අර සාමාන්‍ය අපි කියන අද භාෂාවකුත් බර්ත්ඩේ පාටි දාන්න නැතුව ඒ වගේ සංකර උත්සව වෙනුවට අපි අනිත් අයට උදව් කරලා දැසිදස්සන්ට සලකලා සංයමයෙන් ජීවත් වීම තමයි වැදගත් වෙන්නේ කියලා ඔහු ජනතාවට පෙන්වලා දෙන්න උත්සාහ කරලා තියෙනවා. ඉතින් මේ වගේ උත්සව මගින් බ්‍රාහ්මණ පූජකයන්ට ලැබිච්ච ආර්ථික ලාභ ප්‍රයෝජන නිසා ඔවුන් නෙවන විටත් දූෂිතයින් බවට පත් වෙලා තිබුණා. මේ තෙරක් නැති උත්සව නිසා ජනතාවට අධික වියදමක් ඒ සඳහා දැරීමට සිද්ධ වෙනවා. මෙම ගැටලුවට විසඳුමක් ලෙස නිරර්ථක දෙයින් වැළකී අර්ථවත් ක්‍රියාවන්හි යෙදෙන ලෙස රජු ජනතාවට උපදෙස් දීලා තියෙනවා. අශෝක රජුරුවන්ගේ දර්ශනය එහෙම නැත්නම් ධර්මයේ තුල තියෙන තවත් බොහොම වැදගත් කන්සෙප්ට් එකක් තමයි සමාජ සුබසාධනයි කියලා කියන්නේ. අශෝක රජුගේ 6 වෙනි ගිරිලිපිය මුළු ලොවටම හිතවැඩ සැලසීම මට අයත් කටයුත්තක් කොට සලකමි. ඊට වඩා වටිනා සේවාවක් තවත් නැත. මගේ සියලු උත්සාහයන් සියලු සත්වයන් මෙලොව පරලොව දෙකෙහිම සූපත් කිරීමටත් මා ඔවුන්ට ඇති ණය නිදහස් වීමටත් යනුවෙන් සඳහන් කරලා තියෙනවා. අශෝක රජුගේ කටයුතු වචනයට පමණක් සීමා නොවුණු අතර කියා ඇති සියල්ල ඉන්දියානු භූමිය තුල ප්‍රායෝගික වශයෙන්ද එතුම ක්‍රියාවට නැංගුණා. එතුමාගේ අතින් ක්‍රියාවට නැංගුණා. මහජනතාවගේ පහසුව සඳහා අධිරාජ්‍ය පුරා මහා මාර්ග තැනවීම, එවැගේම මගී ජනතාවට සෙවන ලබා දීම සඳහා මාර්ග දෙපස ගස් සිටුවීම, ජල පහසුව සඳහා ලිංහ පොකුණු තැනවීම, එවැගේම ජනතාවගේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා රෝහල් පිහිටුවීම ආදී සුබසාධන කටයුතු ඉටු කර දෙන ලෙස තම රාජුකයන්ට උපදෙස් දී ඇති බව අශෝක රජුගේ 4 වන ටැම් ලිපිය සඳහන් වෙනවා. රාජුක කියලා කියන්නේ එහෙනම් අපිට පැහැදිලි මෙන්න මේ වගේ කටයුතු කරන නිලධාරී පැලැන්තියක් විය යුතුයි. දරුවෙකු ආරක්ෂාව සඳහා සාත්තු සේවිකාවකට බාර දුන්නට පස්සේ ඇයම දරුව ආරක්ෂා කරන අයුරින් තමන් විසින් පත් කළ රාජුකයන් ගම්බසියන් ආරක්ෂා කළ යුතු බවද අපි කියපු ඒ අශෝක රජුගේ 4 වෙනි ටැම් ලිපිය සඳහන් වෙනවා. මෙම රාජනියෝග ඉටුවියද්දයි සුවබැලීම සඳහා මහා මාත්‍රණම් නිලධාරීන් වසර 5කට වරක් රට පුරා සංචාරය කරවීමටද අශෝක රජු පියවර අරගෙන තියෙනවා. අශෝක රජුගේ තවත් වැදගත් කන්සෙප්ට් එකක් තමයි සදාචාර සම්පන්න ආචාරශීලී සමාජය ගොඩනැංවීම කියලා කියන්නේ. අශෝක රජුගේ කාලයේ වෙනකොට ඉන්දියානු සමාජයේ පැවති තත්ත්වය ඔහුගේ 3වන හා 7වන ගිරිලිපිවල සඳහන් කරලා තියෙනවා. 7වන ගිරිලිපිය තියෙනවා මෙන්න මෙහෙම. මෙකල රටේ සදාචාරයේ හීන වී ඇත. ප්‍රාණඝාතය අසීමිතව පවතී. ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට නිසි ගෞරවය හා සැලකිල්ල නොලැබේ. එවගේම 3වන ගිරිලිපියේ තියෙනවා මහල මහන බමුණන්ට සැලකීම, ත්‍යාගශීලී වීම උතුම් ගුණධර්මයන්ය. ප්‍රියදර්ශීන යුදබෙරේ වැයීම නවතා සදහම් බෙරේ වැයීම ආරම්භ කර ඇති බැවින් ජනතාවද යහපත් ගුණධර්මයන්හි පිහිටා කටයුතු කළ යුතුය. එහෙම සඳහන් වෙන්නේ අශෝක රජුගේ 3වන ගිරිලිපියේ. ඉතින් අශෝක රජුගේ 5වන ගිරිලිපියේ ස්වාමි සේවක දෙපිරිස අතර යහපත් සම්බන්ධතාවයක් පවත්වාගත යුතු බවත්, එවගේම සිරකරුවන්ට හොඳින් සැලකිය යුතු බවත් පෙන්වලා දීලා තියෙනවා. මෙතුමාගේ 3වන ටැම් ලිපියෙන් පුද්ගලයන් තුර පවතින චණ්ඩ බව, කර්කශ බව, එවගේම තෘෂ්ණාව, ක්‍රෝධයේ ඊර්ෂ්‍යාව, එවගේම උඩඟු බව අයහපත් ගුණාංග බව පෙන්වල දීලා ඒවයින් වැළකී සිටිය යුතු බවද පෙන්වල දීලා තියෙනවා. අශෝක සෙල්ලිපි බොහොමයක ධාර්මිකව ජීවත් වීමේ වටිනාකම පෙන්වල දීලා තියෙනවා. ධර්මයේ යනුවෙන් ඔහු අදහස් කළේ කුමක්ද යන්න දිලිතෝප්‍රා 2වන ටැම් ලිපි මෙහෙම විස්තර කරනවා. ධර්මය නම් කිමෙක්ද? ධර්මයේ යහපත් දෙය බොහෝය. කරුණාව, සත්‍යවාදී බව, චරිත ශුද්ධියවත් පිරිසිදු බව, දන් දීම, මව්පියන්ට හා වැඩිහිටියන්ට කීකරු වීම, ඔවුන්ට ගරුසැලකිලි දැක්වීම, සතුන් කෙරෙහි කාරුණික වීම, ආගම ධර්මයේ හැසිරීම, ගුරුවරුන්ට වතාවත් කිරීම, නෑදෑ හිතමිතුරන්ට හා මහාන බමුණන්ට සංග්‍රහ කිරීම, පරපණ නොනැසීම, අර පරිස්සම් ඇති බව, අල්ප පිරිකර ඇති බව, ඒ කියන්නේ සරල ජීවන රටාව කියන එක, ඒ වගේම දෙසිදස්සන් කෙරෙහි දයාපරවශ වීම යන මේවා. මෙන්න මේවා බොහොම වටිනා දේවල් කියලා මෙතුමා සඳහන් කරලා තියෙනවා දිලිතෝප්‍රා 2වන ටැම් ලිපිය තුළ. ඉතින් තවදුරටත් මෙතුමා සඳහන් කරනවා චක්ෂුදානය අබේධානය ඇතුළු නොයකුත් බොහෝ යහපත්දය මවිසින් කරන ලදී. සියලු ජනයෝ මෙසේවා මෙසේ පිළිපදිත්වා යන මේ අරමුණ සඳහාම මවිසින් මේ ධර්මලිපිය ලියවිනි කියලා වැඩිදුරටත් මොහු අශෝක අධිරාජ්‍ය දිලි තෝප්‍රා දෙවනට ලිපිය සඳහන් කරලා තියෙනවා. ඉතින් ඉහත සඳහන් කරුණු අනුව අශෝක රජතුමා සදාචාර සම්පන්න සමාජය ගොඩනැගීමට ගත් වෙහෙස අපිට බොහොම පැහැදිලිව හඳුනා ගන්න පුළුවන්. ඒ සඳහා ඔහු විසින්ම, ඒ ඔහු අපි කියන්නර කටින් කියලා නිකන් හිටියේ නෑ, ඔහුම ඒ සඳහා ආදර්ශයක් වූ බව අපිට මේ සඳහා තියෙන මූලාශ්‍ර සාධක ආශ්‍රයෙන් පැහැදිලි වෙනවා. රජතුමා වගේම රාජ්‍ය නිලධාරින්ද ජනතාවට ආදර්ශවත් වේදුයි කියන එක අශෝක රජු තරයේ විශ්වාස කරපු සංකල්පයක්. පාලකයන්ව පාලිතීන් අතර යහපත් සමාජ සමතතාවක් ගොඩනැගීමට නම් රාජ්‍යයේ නියෝග ජනතාව අතරට ගෙන යන නිලධාරී පිරිස අවංකව ජනතා සේවයට කැපවීම හා ආදර්ශවත් වීම අවශ්‍ය බව අශෝක රජුගේ සෙල්ලිපි වලින් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. අශෝක රජුගේ පළමුවන ටැම්ලිපියේ දැහැමින් විධානය කිරීම පිළිබඳව සඳහන් වෙනවා. ඉන් අදහස් වෙන්නේ විධානයේ මෙන්ම ඒ කරන්නාද දැහැමි විය යුතු බව, කියන්නේ ධාර්මික වෙන්න ඕනේ කියන එක. කෞටිල්ලගේ අර්ථශාස්ත්‍රයේද මේ පිළිබඳව සඳහන් වෙනවා. අශෝක රජුගේ පස්වන ගිරිලිපියේ ධර්ම මහාමාත්‍යවරුන් නම් නව නිලධාරීන්ට පැවරුණු කාර්යයන් පිළිබඳව විස්තර කරලා තියෙනවා. තුන්වන ගිරිලිපියට අනුව යුක්තක රාජගහ ප්‍රාදේශ කියන නිලධාරීන්ට පැවරුණු කාර්යයන් විදිහට ප්‍රත්‍යන්ත ජනපදවල සිදුවුණු අයිතු ක්‍රියා පරීක්ෂා කරලා ඒවා නිවැරදි කිරීම, එවගේම දැඩි දඩුවම් හා දැඩි නීති ලිහිල් කිරීම ආදිය දැක්වෙනවා. සමාජ සාමග්‍රිය එහෙම නැත්නම් සමාජ සාමය ඇතිකිරීම පිළිබඳව අශෝක රජුගේ ක්‍රියාමාර්ග මොනවද? මේකත් මේ කාරණේ ගැන අපිට හඳුනා ගන්නකොට බොහොම වැදගත් සංකල්පයක්. ඉන්දියාවේ දක්නට ලැබුණේ බොහොම සංකීර්ණ සමාජයක්. මෙම ජනතාව විවිධාගම් අධෝප ඒ වගේම විවිධ භාෂා කතා කරපු විවිධ ජනවර්ගවලට අයත් වෙච්ච විවිධ පාලන ක්‍රමවලට පුරුදු සිටි විවිධ කුලයන්ට අයත් වූ විවිධ සිරිත් විරිත් අනුගමනය කරපු පිරිසක්. අශෝක රජු උත්සාහ කළේ මේ විවිධත්වය අවම කරලා ඒකීය සමාජ සංවිධානයක් ඉන්දියාව තුළ ගොඩනංවන්න. ඒ සඳහා අනුගමනය කරපු එක් ක්‍රියාමාර්ගයක් වුණේ විවිධ ආගම් අදහන්නවුන් අතර ගැටුම් ඇතිවීම වළක්වාලීම. අශෝක රජු තම 12 ගිරිලිපියෙන් සෑම ආගමකටම එකසේ ගරු කිරීම යහපත් ක්‍රියාවක් බවත්, අන්‍ය ආගම් වලට නිගරු කිරීම අයහපත් ක්‍රියාවක් බවත් පෙන්වලා දීලා තියෙනවා. අන්‍ය මත ඉවසීමට හුරු වීම ඉතා යහපත් ක්‍රියාවක් බව ඔහුගේ 7 ගිරිලිපිය සඳහන් වෙනවා. ආගමික සංහිඳියාව සමාජය තුළ ඇති කිරීම මෙහි ප්‍රධාන අරමුණ වෙලා තියෙනවා. රජතුමාද ඒ පිළිබඳව ජනතාවට පරමාදර්ශයක් බවට පත් වුණා. සමාජ සාමය ඇති කිරීම සඳහා අශෝක රජු අනුගමනය කරපු දෙවන පියවර තමයි සැමට නීතිය සාධාරණත්වය සමාන ලෙස ලබා දීම. අශෝක රජුගේ 4 ටැම්ලිපියේ නීතිය සැමට සාධාරණ ලෙස ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ විග්‍රහයක් කරලා තියෙනවා. රජුගේ 5 ගිරිලිපියේ කිසිවෙක් අයුක්ති සහගත ලෙස සිරගත නොකළ යුතු බවට ආඥාවක් පවා පනවලා තියෙනවා. මේ ආකාරයට හැම දිනාටම බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හැකි සාධාරණ සමාජය ඉන්දියාව තුළ ගොඩනැගීම සඳහා අශෝක රජතුමා කටයුතු කළ බව අපිට හඳුනා ගන්න පුළුවන්. ජනතාව වෙනුවෙන් කැපවීම කියලා කියන්නේ අශෝක අධිරාජ්‍යයාගේ තිබ්බ තවත් බොහොම ශ්‍රේෂ්ඨ ගුණාංගයක්. ධර්ම මහාමාත්‍ර කියන නිලධාරීන් පිරිසක් පත්කිරීම අශෝක රජුගේ ආර්ථික සමාජමය හා පරිපාලනමය ප්‍රතිපත්ති ඉතා වැදගත් පියවරක්. ඔවුන්ගේ කාර්යභාරය වුණේ අශෝක ධර්මය අධිරාජ්‍ය පුරා හරියට ක්‍රියාත්මක වෙනවාද කියලා සොයා බැලීම වගේම සමාජ සුභසාධනය. ධර්ම මහාමාත්‍රවරුන්ට ඕනෑම අවස්ථාවක මහජනයාගේ දුක්ගැනවිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා රජු හමුවීමට අවසර තිබෙන බව 6 ගිරිලිපිය සඳහන් වෙනවා. මේ තවදුරටත් විග්‍රහ කරන අශෝක රජතුමා තමා භෝජනාගාරයේ සයනාගාරයේගෙන නිදාගෙන ඉන්නකොට හෝ අන්තපුරයේ සිටින විට වුවද මහජන පැමිණිවලට සවන් දීමටත් ඒ වගේම ඒවා විසඳීමට සූදානම් සිටින බව පවසනවා. මහජනතාවගේ දුක් කම්කටොළු පිළිබඳව අවබෝධයක් ලබා ගැනීමටත් එම ගැටලුවලට ක්ෂණික විසඳුම් ලබා දීමටත් රජු දූ වැඩපිළිවෙලක් වන මේ මගින් කාර්යක්ෂම පාලනයක් රට තුළ ඇති කිරීමට අශෝක රජුට හැකියාව ලැබුණා. එතෙක් කලක් ඉන්දියානු රජවරුන් අනුගමනය කරේ යුද්ධයෙන් රටවල ජය ගැනීම හෙවත් දිග්විජය ප්‍රතිපත්තිය. අශෝක රජු අතහැරලා ධාර්මික පාලනයක් මගින් රටවල් ජයගත හැකි බව පෙන්වලා දීලා තියෙනවා. තම ධර්ම විජය ප්‍රතිපත්ති ගැන ඔහු බෙහෙවින් සතුටට පත් වී සිටි බව අපි මේ සඳහන් කරන සෙල්ලිපි අනුව නිගමනය කරන්න පුළුවන්. විශේෂයෙන්ම බෛරාත්, රූපනාත්, එවැගේම සහස්ත්‍රාම, එවැගේම බ්‍රහ්මගිරි, ගායමත්, සිද්ධාපුර, චිරාගුට, එවැගේම මස්කියාදී ලිපිවල මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මෙතෙක් ඉන්දියාව සිරි දෙවිවරු නරයන්ගෙන් ඇත්වී සිරි නමුත් ධර්මය ප්‍රචලතවීම නිසා දෙවිවරු පෘථවීට පැමිණ මිනිසුන් ඇසුරු කරන නිසා සෞභාග්‍යවත් යුගයක් උදාවී ඇත. ඔහුගේ තවත් ලිපියක මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. මගේ අධිරාජ්‍යයටත් සෑම තැනකම ජීවත් වන මිනිසුන් ධර්මයේ පිළිබඳව රජතුමාගේ අවවාදයන් අනුව පිළිපදින බව අසන්නට ලැබේ. ධර්ම ප්‍රචාරය සඳහා රාජදූතයන් නොයන තැන්වල පවා මගේ ධර්මය ගැන ඇසූ පමණින් ජනතාව ධර්මයට අනුව හැසිරෙති. අශෝක රජු තම ධර්මය අධිරාජ්‍යයට යටත් නොකල රටවල ජනතාව වෙතද පතුරුවා හැරි බව ඉන්දියානු ඉතිහාසඥයෝ පෙන්වලා දෙනවා. දෙවන කාලිංග ලිපිය අශෝක රජු මෙන්න මේ විදිහට කියනවා. මගේ අධිරාජ්‍ය මායිම්වල යටත් නොකල ප්‍රදේශවාසීන් මා කෙරෙහි නොබියව සිටිය යුතුය. මාගෙන් ඔවුන්ට කිසි විටකත් සැපක් මිස දුකක් නොලැබෙන බවට ආත්ම විශ්වාසයක්ද ඔවුන් තුළ ඇති කරගත යුතුය. අශෝක රජුගේ ආගමික ප්‍රතිපත්තිය අපි විශේෂයෙන්ම අපි මේ කතා කරන සාකච්ඡාව වෙතින් සලකලා බලන්න ඕන මාතෘකාවක්. අශෝක රජු සියලු ආගම් අතර සමග ඇති කිරීමට ගත් උත්සාහය පිළිබඳව අපි ඉහත අවස්ථාවලදී සාකච්ඡා කරා. සියලු පාෂාණ්ඩවයන් සමගීන විසිය යුතුය. එසේ කළොත් තම නිකායේ දියුණු වේ. සෙසු නිකායන්ගේ දියුණුවටදී උපකාරයක් වේ. සියලු නිකායවාසී වූ බහුශ්‍රිතයෝ වෙත්වා යහපත් ආගම්මැත්තෝද වෙත්වා යනවෙන දොළොස්වනි ගිරිලිපිය සඳහන් වෙනවා. පස්වනි ගිරිලිපියේ බමුණන්ගේ යහපත සඳහා කටයුතු කිරීම පිළිබඳ විස්තරයක් ඇතුළත් වෙනවා. බමුණන් ඈත අතීතයේ සිටම සමාජයේ විශාල බලයක් සහිතව සිටි පිරිසක්. අශෝක රජු බුදුදහම වැළඳ ගැනීම, ඒ වගේම බමුණන්ගේ ජීවන මාර්ගයේ වෙච්ච බිලි පූජා හා විවිධ උත්සව තහනම් කිරීමත් හින්දා බමුණු සමාජය අභ්‍යන්තරයේ අශෝක රජුගේ ධර්මය කෙරෙහි විරෝධතා පවතින්නට ඇති බව අපිට පැහැදිලිව හිතන්න පුළුවන්. මෙම විරෝධතා සමනය කර ගැනීම සඳහා බමුණන් කෙරෙහි රජුගේ අවධානය යොමු කළ බව අපිට හඳුනා ගන්න පුළුවන්. කල්කටාවේ බයිරාත් එහෙම නැත්නම් බහරූ සෙල්ලිපියේ අශෝක රජු බුදුදහම කෙරෙහි අනුගමනය කරපු ප්‍රතිපත්තිය මේ විදිහට විස්තර කරලා තියෙනවා. ප්‍රියදර්ශී රජතුමා සංඝයාට වැඳ උන්වහන්සේලා පහසු විහාරීවත් නිරෝගීවත් සිටිනවා ඇතැයි විශ්වාස කරයි. බුදුන් වහන්සේටත් බුදුදහමටත් සංඝයා වහන්සේලටත් මගේ ඇති අචල ශ්‍රද්ධාව ගැන ඔබ වහන්සේලා දන්නවා ඇත. බුදුන් වහන්සේ විසින් යමක් වදාරන ලද නම් ඒ සියල්ල සුභාෂිතමයි. භික්ෂු විනය, සමුකස, අරියවස, අනාගත භය, මුනිගාතා, මොණය සුද, උපතිස පසුන, උපතිස පසින, රාහුලෝ වාදයන ධර්මයන් භික්ෂු භික්ෂුණීන් විසින් මැනවින් මතක තබාගත යුතුය. ඉද විස්තරය අශෝක රජතුමා ත්‍රිවිධ රත්නගිරී දැක් වූ ඇල්ම පිළිබඳ ඉතාම පැහැදිලිව සඳහන් කර තිබෙනවා පමණක් නොව භික්ෂු භික්ෂුණීන් විනයානුකූලව ජීවත් විය යුතු බවත් එවැගේම බුදුදහම ඉගැන්වීම පිළිබඳ මනා දැනුමක් අවබෝධයක් ඔවුන් තුළ තිබිය යුතු බව අවධාරණය කරලා තියෙනවා. සාංචි සාරානත්තා කෞශම්බි කියන ස්ථානවල පිහිටුවා ඇති ටැම්ලිපිවල ඉරසඳ පවතින තාක් කල දක්වා භික්ෂු භික්ෂුණීන් සමගි කළ බවද මිනිදිරියට සංඝ බේදයේ වැළැක්වීමට අවශ්‍ය නියෝග නිකුත් කර ඇති බවද සඳහන් කරලා තියෙනවා. ඉහත සඳහන් සෙල්ලිපිවලත් එම නියෝග ඇතුළත් වෙනවා. පළමුවනහා සිවුවන ගිරිලිපිවලට අනුව අශෝක රජතුමා භික්ඛු කටිකව සිටි බව පවසන බණ්ඩර්කාර් පඬිවරයා ඉන අදහස් වන්නේ කලක් ආරාමයක වෙසෙන ගෘහපතියෙක් බවද පවසනවා. ඇතැම් විට අශෝක රජු කලක් භික්ෂුන් ඇසුරේ සිටමින් බුද්ධ ධර්මය ප්‍රගුණ කළා වන්නට පුළුවන්. වින්සන් ස්මිත් මහතා අශෝක රජු කලක් මහනුව සිටි බවත් ප්‍රකාශ කරනවා. හැබැයි මේ පිළිබඳ කිසිදු නිශ්චිත සාධකයක් අපිට මූලාශ්‍ර වලින් හම්බ වෙන්නේ නැහැ. සරලව ගත්තොත් අශෝක ධර්මයේ පිළිබඳව විවිධ විද්වත් මත අපිට හඳුනා ගන්න පුළුවන්. අශෝක ධර්මය රාජ ධර්මය කියනුවෙන් පිටා බියුලර් කියන යුරෝපී ඉතිහාසඥයන් මතයක් ඉදිරිපත් කරලා තියෙනවා. ඔවුන් පවසන්නේ අශෝක ධර්මය ධර්මිෂ්ඨ රජෙකුට ඔබින සදාචාරාත්මක ප්‍රතිපත්ති මත පදනම් ඇති නිසා මේ රාජ ධර්මයක් ලෙස හැඳින්වීම සාධාරණ හා යුක්ති යුක්ත බවයි. අශෝක ධර්මය ලොව සෑමට පොදු විශ්ව ආගම කියනුවෙන් වින්සන් ස්මිත් මහතා ප්‍රකාශ කරනවා. රාජ්කුමුත් මුකර්ජි පඬිවරයාදේ අදහසම දරනවා. අශෝක ධර්මය හැම ආගමකටම පොදු, කිසිදු ආගමකට බර නොව පක්ෂපාතී නොව කිසිදු ආගමකට විරුද්ධ නොව දහමක්. ඉන්දියාවට පමණක් නොව මුළු ලෝකෙටමද පොදු ආගමක්. ඒ වගේම අශෝක ධර්ම එදාටත් අදටත් හෙටටත් වළංගු වන නිසා එය සර්වකාලීන වගේම සර්වභෞමික ආගමක් වන බවද මේ රාජ්කුමුත් මුකර්ජි සහ වින්සන් ස්මිත් කියන මහත්තුරු පෙන්වලා දෙනවා. අශෝක ධර්මය කියලා කියන්නේ බුදුදහමේ මූලික ධර්මතා අන්තර්ගත උපාසක ධර්මය කියනවෙන් බණ්ඩාරකර මහතා හඳුන්වනවා. අශෝක ධර්ම පුළුල්ව විග්‍රහ කළොත් බුදුදහම ඇතුළත් වන දසරාජ ධර්මය, ඒ වගේම ගිහි විනය ඇතුළත් වන සිංහලවාද සූත්‍රය, මංගල සූත්‍රය ආදීන් අඩංගු ධර්ම කොටස් මේ ඇතුළත්ව තිබෙන බව ඔහු පෙන්වලා දෙනවා. සිනාරහ හුල්සේන බටහිර පඬිවරුන්ද මෙම මතයම දරනවා. ඒ එම් බරුවා මහතා පවසන්නේ ලෝකෝත්තර ධර්මයේ පිටත වූ ලෞකික බුද්ධ ධර්මයේ ගිහියෙකුට සුදුසු කරුණු ඇතුළත් කොට අශෝක ධර්මයේ ගොඩනගාගෙන ඇති බවයි. ධාර්මික රජෙකු රටවැසියාගේ මෙලොව මෙන්ම පරලොව සුභසිද්ධිය සඳහාද කටයුතු කළ යුතු බවත්, ජනතාවගේ සුචරිත වර්ධනය ධාර්මික රජෙකු විසින් නැති කළ යුතු බවත් දසරාජ ධර්මයේ තුල සඳහන් වෙනවා. බෞද්ධ සාහිත්‍ය අඩංගු චක්‍රවර්ති රජෙකු විසින් පිළිපැදිය යුතු සීලුම ධර්මයන් අශෝක රජතුමා විසින් අනුගමනය කර ඇති බව ඔහුගේ සිල් ලිපි වලින් හෙළිවන නිසා අශෝක ධර්ම බුදු දහමම බව එකහෙලාම සනාථ කළ හැකි බව රායි චෞද්‍රී මහතා පෙන්වලා දෙනවා. ඉහත සඳහන් කරුණු අනුව අශෝක ධර්මයේ කුමක්ද යන්න උගතුන්ගේ මතභේදයට ලක් වූ මාතෘකාවක් වී ඇති නිසා එහෙ නිවැරදි සත්‍ය කුමක්ද යන්න තවදුරටත් ගවේෂණය කිරීම අපිට පැහැදිලි අනාගත ඉතිහාසඥයන් සතු කාර්යභාරයක්. අශෝක ධර්මයේ පිළිබඳව අපිට කියන්න පුළුවන් එය සමස්තයක් ලෙස ගත්තල උදාර වූත්, ඒ වගේම ආදර්ශවත් වූත්, ගති පැවතුම් වලින් යුත් ජීවන චක්‍රයක් බවයි. එහෙම නැත්නම් ජීවන ක්‍රමයක් බවයි. ප්‍රාණඝාතයෙන් හා සොරකමින් තොරවීම, සමාජ සාමග්‍රිය ඇති කිරීම, පිදියුත්තන් පිදීම, මිත්‍යා විශ්වාසයන් නැති කිරීම, සරල ජීවිතය කියන ආදී දේවල් වලට මඟ පෙන්වන බොහොම අපූර්ව ජීවන දර්ශනයක් තමයි මේ අශෝක ධර්මය කියන්නේ කියන කාරණය අපිට ඉතාම පැහැදිලි මේ පිළිබඳව අධ්‍යයනය කරනකොට. ඉතින් ඕක තමයි අද අපේ සන්දර්භයේ මාතෘකාව බවට පත්වුනේ අශෝක ධර්මය. මම හිතන ඔබට අනිවාර්යෙන්ම ඔබ මීට පෙර අසා නැති වැදගත් තොරතුරු කනනාවක් විශේෂයෙන්ම ඉතිහාසය සම්බන්ධව, විශේෂයෙන්ම අපි හැමෝම දන්න චරිතයක නොදන්න පැතිකඩක් පිළිබඳව ඔබත් එක්ක කරුණු බෙදා හදා ගන්න පුළුවන් වුණායි කියලා මම විශ්වාස කරනවා. ඉතින් අපි සාකච්ඡා කරමු තවත් මේ වගේ කරුණු කාරණා බොහොමයක් ගැන ඉදිරියේදී, මේ වගේ ස්පෙෂල් එපිසෝඩ්ස් වලින්. වගේම අනිවාර්යෙන්ම ඉක්මනින්ම මම සහ චතුමින දෙදෙනාම අපි දෙදෙනාම එකතුලා කරන අපේ නෝමල් එපිසෝඩ් එකක් එක්කත් ඔබත් එක්ක සම්මුඛ වෙන්න අපි ඉතාම යහුසුලුව බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඉතින් ඒ වගේම ආරාධනා කරනවා ඩිමෙන්ෂන් එක් සිංහල පොඩ්කාස්ට් එකත් එක්ක දිගටම රැඳී සිටින්න. විශේෂයෙන්ම මතක් කරනවා මේ මොහොතේදී අපිට මේ මොහොතේ මේ කටයුත්ත දිගටම කරගෙන යන්න උදව් කරන සියලුම දෙනාවම. ඒ වගේම මතක් කරනවා අද අපේ සාකච්ඡාවේ නැති වුණත් මේ සමස්ත කාර්යභාරය තුලේ මූලිකියා විදිහට ක්‍රියා කරන අපේ චතුමින නියෝජිත සහෝදරයා හැමදාමත් කියන වගේ මේ විශේෂයෙන්ම මේ එපිසෝඩ් එක මේ විදිහට මේ එපිසෝඩ්ස් ලස්සනට බොහොම අපූර්ව විදිහට නිමාවක් සහිතව එඩිට් කරලා ඒ විශාල මහන්සිය සිද්ධ කරලා විශාල මහන්සියකින් පස්සේ මේක ලස්සන බොහොම ලස්සන නිමාවක් සහිතව ඔබ වෙත මේ වැඩසටහන ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඉන්නේ චතුමින් යෝෂිත සහෝදරයා. මේක අප්ලෝඩ් කිරීමේ පටන් සියලුම කටයුතු කරන්නේ ඔහු. ඒ නිසා බොහොම ගෞරවයෙන් ඒ වගේම ආදරෙන් මතක් කරනවා අපේ චතුමින් යෝෂිත සහෝදරයා මේ වෙලාවේ. ඒ වගේම මතක් කරනවා නැවත අපිට උදව් කරන සියලුම දෙනා. ඉතින් චතුමින් යෝෂිත සහෝදරයා නම් වශයෙන් සාමාන්‍යයෙන් මතක් කරන කිහිප දෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අපේ සාමාන්‍ය නෝමල් එපිසෝඩ් එක සම්ප්‍රදාය. ඉතින් ස්පෙෂල් එපිසෝඩ් එකදී අපි ඒ සඳහා සාමාන්‍යයෙන් වෙලාව වෙන් කරන්නේ නැහැ. මොකද මේක ස්පෙෂල්, ඒ වගේම බොහොම ෂෝට් ඇන් ස්වීට් එපිසෝඩ් එකක් නිසා. එහෙනම් අපි බලාපොරොත්තු වෙන ඔබත් එක්ක ඉක්මනින්ම අර කලින් කිව්වා වගේම නැවත සම්මුඛ වෙන්න, නැවත ඔබත් එක්ක එකතු වෙලා බොහොම ලස්සන සාකච්ඡාවක නිරත වෙන්න. ඉතින් විශේෂයෙන්ම බොහොම ස්පෙෂල්, ඒ වගේම බොහොම වැදගත් සාකච්ඡාවක් මේ වෙනකොට අපේ චතුමින් සහ මම අතර තියෙනවා. ඒ සාකච්ඡාව ඔබ වෙත ඉදිරියේදී අපේ නෝමල් එපිසෝඩ් එකක් විදිහට අරගෙන ඉන්න අපි මේ වෙනකොට කටයුතු සූදානම් කරමින් යනවා. ප්‍රශ්න වුණේ අර ඔබට මුලදී සඳහන් කරා වගේ මේ දිනවල තියෙන අපේ පුද්ගලික ජීවිතේ කාර්යබහුලතාවය සහ අනිත් පැත්තට ඒ කාර්යබහුලතාවය කොහොම හරි ටිකක් එහෙම එහෙ කරගෙන එපිසෝඩ් එකක් කරන්න රෙකෝඩ් කරන්න පටන් ගත්ත විතරයි ඉතින් මේ දවස්වල රටේ තියෙන පොදු ප්‍රශ්නයක් කරන්ට් එක ගියා. ඉතින් ඒ වගේ ගැටුණු නිසා තමයි මේ පරක්කු වීම ප්‍රමාද වීම සිද්ධ වෙන්නේ. ඉතින් නැවත ඔබෙන් ඒ සඳහා සමාව ඉල්ලනෝ. හරි, එහෙනම් වැඩිපුර කතා අවශ්‍ය නැහැ. අදට එහෙනම් අපි සමුගන්නයි මේ සූදානම් වෙන්නේ. මම රෝසුන් දිලිසර. ඉතින් නැවත අපි ඉක්මනටම මුණ ගැහෙමු. ඔබ සියලු දෙනාට සුබ දවසක්, සුබ සතියක්, සුබ අනාගතයක්. ජය වේවා.
කුසලානගත් නිසායිතා දිනුම මට ගස්සලා කියා.